තිබිදුන දවසක් අප අසා තිබෙන ආකාරයට කියවා තිබෙන ආකාරයට සහ විශ්වාස කරන ආකාරයට මිනිස් ඉතිහාසයේ වඩාත්ම ප්‍රබෝධමත්ම දවස මේ ලෝකය පොහොසත් කළ දවස ලෝකය දුක්පත්ද එය අමුතුවෙන් පොහොසත් කළ යුතුද සිටින්නේ සිය දහසක් ඕනෑ එපාකම් වලට පිටුපසින්නම් තමන් ඉදිරියෙන් ඉටු කරගත නොහැකි වුණු සහ ඉටු කර ගැනීමට ආශා කරන ආශාවන් අවශ්‍යතාවයන් බලාපොරොත්තු පරමාර්ථ ඉලක්ක අපේක්ෂාවන් සහ දිනුම් කණු රාසියක් තිබෙනවා නම් තමන් සිටින්නේ සියල්ලටම ගව් ගණනක් පිටුපසින් නම් එතන සිටින්නේ පොහොසතෙකු නම් නොවේයි. පොහොසත් බව රඳා පවතින්නෙත් නෑ, පොහොසත්ද නැද්ද කියා තීරණය වෙන්නෙත් නෑ. කොපමණ දේ තිබෙනවාද කොපමණ තමන්ට අයිතිද කියන කාරණය මත ධනවත්කම තීරණය වෙන්නේ මත. කොපමණ ධනය තිබෙනවද, දේපොළ තිබෙනවද, වස්තුව, ඒ සියල්ල කිරා මැන කොපමණ ධනවතෙක්ද කියන්න පුළුවන්. ධනවත් බව එකක්, පොහොසත් බව ඒට ඉඳුරාම වෙනස් අත්දැකීමක්. ආශාවට පිටුපසින් සිටින්නේ දිලින්දෙක්, දුප්පතෙක්. තමන්ට ඉදිරියෙන් ආශාව දුවනවනම් ඒ දුවන ආශාව පසුපස තමන් ලුහුබඳිනවනම් ඒ සිටින්නේ දරිද්‍රතාවෙන් පිපාසිත කෙනෙක්. පොහොසතෙක් එතන නෑ. පොහොසත් මනස නැවතුණු මනසක්. ඉලක්කයෙන් ඉලක්කයට, බලාපොරොත්තුවෙන් බලාපොරොත්තුවට දුවන, එකකින්වත් සෑහීමකටපත් නොවන, එකක් හරියන විට තව දෙකක් හොයන ඉල්ලන ඒ මනස ධනවත් වෙන්නට පිළිවන්. නමුත් දිලිඳුයි, දුප්පත්. මේ දෙක එකට යනවා. ධනවත් බවයි, දිලිඳු බවයි, දුප්පත් බව. බොහෝ ධනවතුන් ඇත්තටම දුප්පත්. සෑහීමකටපත් නොවන මනස බිහි කරන්නේ දුප්පතෙක්. තමා තුළින්ම තෘප්තිමත් නොවුණු පුද්ගලයා දුප්පතෙක්. කොපමණ භෞතික වස්තුන් තිබුණත් ආශාව දන්නේ දුක ගැන පමණයි. සතුට පෙන්වා අසතුටට පත් කරන ඒ මායාව පමණයි ආශාව දන්නේ. ආශාව දුක පෙන්වන්නේ පෙන්වන්නේ සතුට සැප නමුත් සැබවින්ම විඳින්ට වෙන්නේ ඒ ආශාව හරහා ගොස් දුකයි ඒ සැප හරහා ගමන් කොට නවතින්නට වෙන්නේ දුකෙහි මේ ගැඹුරු දහමක් නොවේ අප කාගේත් අත්දැකීම මේ අත්දැකීම නොලැබූ සහ නොලබන කෙනෙක් නැහැ ආශාවෙන් හම්බ කරනවා ආශාවෙන් ඉතිරි කරනවා ඒ නිසාම හිතෙන්ට පුළුවන් ආශාව ධනවතුන් බිහි කරනවා කියයත් ආශාව දන්නේ ධනවතුන් බිහි කිරීම පමණයි පොහසතුන් නොවේ පොහසත් මනසට ලක්ෂණ දෙකක් තිබෙනවා චරිත ලක්ෂණ දෙකක් එකක් තමා ඒ සංසිඳුණු මනසක් තෘප්තිමත් මනසක් පොහසත් මනස බෙදා ගන්නවා බෙදා ගැනීමෙන් පොහසත් මනස වඩ වඩාත් පොහසත් වෙනවා මේ තමා ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව භෞතික ආර්ථික විද්‍යාව වෙනම පාඩමක් අපට උගන්වනවා ධනවත් වෙන්නේ ඉපයීමෙන් 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 සහ එකතු කිරීමෙන් රැස් කිරීමෙන් ගොඩගසා ගැනීමෙන් ඉලක්කම් වලින් ඔප්පු කරනවා ඉලක්කම් වලින් ඔප්පු කරන්න පුළුවන් ඉලක්කම් වලින් ධනවත් වුණු අය තමයි ලෝකේ බොහෝ ඉන්නේ නමුත් ආධ්‍යාත්මික වශයෙන් දිලින්දන් ඒ භෞතික ආර්ථික විද්‍යාව කියා දෙන පාඩම ඉපයීමෙන් සහ රැස් කිරීමෙන් ධනවත් වෙනවා ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව ඊට වඩා අපූරු පාඩමක් කියා දෙන්නේ දීමෙන් සහ බෙදා ගැනීමෙන් තමා පොහසත් වෙන්නේ දීමෙන් සහ බෙදා ගැනීමෙන් තණ්හාව අඩු කර ගැනීමෙන් මේ වෙනස බලන්න අහසට පොළොව වගේනේ භෞතික වූ ආර්ථික විද්‍යාව තණ්හාව වැඩි කර ගැනීමෙන් ධනවත් වෙනවා කියන අතර කියන විට මෙහා කොනේ සිට ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව කියනවා දීමෙන් සහ බෙදා ගැනීමෙන් පොහසත් වෙනවා පොහසත් මනසට පමණයි දෙන්න පුළුවන් සහ බෙදා ගන්න පුළුවන් ධනවත් මනසට බෙදා ගන්න අමාරුයි මදි කියන තැන ඉන්නේ තියෙනවා මදි තව ඕනේ ඉතින් මදි නම් තවත් ඕනනම් කොහොමද මේ තියෙන ටික බෙදාගන්නේ දෙන්නේ කොහොමද දුන්නාම තව අඩු වෙනවා ඒ තමා භෞතික ආර්ථික විද්‍යා සූත්‍රය තියෙන්නේ ටිකයි තව ලබා ගන්න බොහොමයක් තිබෙනවා ලොකු පරතරයක් මෙතන තිබෙන ටිකයි ලබා ගන්නට තිබෙන ගොඩයි අතර ලොකු පරතරයක් මේ තියෙන ටිකෙන් ටිකක් දුන්නාම තවත් අඩු වෙනවා ඒ ගණිතයට අනුව ඇත්ත. නමුත් ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව වෙනම දර්ශනයක්. ගණිතයේ තෙන්ටෙන්නේ නැහැ. ගණිතයේ කොහොමත් අදාළ නැහැ. මේ ගණිතයෙන් කියන්න බෑ කවුද පොහසත් කවුද දුක්පත් කවුද සැප විඳින්නේ කවුද දුක් විඳින්නේ. කියක් තියෙන කෙනාද සැප විඳින්නේ කියක් නැති කෙනාද දුක් විඳින්නේ. ඒ ගණිතයට අදාළ ප්‍රශ්නයක් නොවේ. දුක සහ සැප, සන්තෘප්තිය සහ තෘප්තිය, ඒ හදවතට සම්බන්ධ කාරණයක් අපේ ආධ්‍යාත්මයට. දෙන්න හිතෙන්නේ, බෙදා ගන්න හිතෙන්නේ පොහසත් හිතක්. අඩුවෙන් නැති බව දන්නවා. බෙදා ගැනීම නිසා අඩු වෙන්නේ නැහැ. සතුට වැඩි වෙනවා. සන්තෘප්තිය වැඩි වෙනවා. තමන් සතු දෙයක් අර්ථවත් කාර්යයකට යෙදෙව්වා කියන ඒ අමිල හැඟීම, මිල කළ නොහැකි හැඟීම ඇති වෙනවා. නැතිනම් ජීවිතයේ හිස්. ඒ හිස් බව ඔය මොනවගෙන්වත් පිරෙන්නේ නැහැ. මක්නිසාද ජීවිතයේ හිස් බව භෞතික හිස් බවක් නොවේ. ජීවිතයේ හිස් බවේ දිග, පළල සහ උස පරිමාව, ඝනත්වයේ කීයද කියා කාටද ගණන් හදලා කියන්න පුළුවන්? එහෙම හරියට කියන්න පුළුවන් නම් මෙන්න වර්ග මීටර, ඝන මීටර මෙච්චරක් හිස්. එහෙමනම් ඒ සයිස් ඒ ප්‍රමාණයේ දෙකකින් පුරවන්න පුළුවන්. ඒ සයිස් ශීතකරණයකින්, රෙදි සෝදන යන්ත්‍රයකින්, වාහනයකින්, තනි තට්ටුවේ ගෙදරකින්, තට්ටු දෙකේ ගෙදරකින් පුරවන්න පුළුවන්. එහෙම කියන්න පුළුවන් හරියටම ජීවිතයේ හිස් භවයේ පරිමාව දන්නවනම්. එහෙම භෞතික හිස් භවක් නොවේ ජීවිතයට තිබෙන්නේ. ඒ භෞතික මිනිමිමි වලින් මැනිය නොහැකි. එම නිසාම කිසිදු භෞතික දේපලකින් හෝ වස්තුවකින් ඒ හිස් බව පුරවන්න බෑ. ඒ සියල්ලම අයිති කරගත්තත්, ඒ සියල්ලේම හිමිකරු බවට පත් උනත්, එතන ඉන්නේ භෞතික වස්තුන් ගණනාවක අයිතිකරුවෙක්, නමුත් හිස්. සතුටින් හිස්, තෘප්තියෙන් හිස්, සැනසෙල්ලෙන් හිස්. හැබැයි පිරීලා තියෙනවා මොනවයින්ද? බයෙන් පිරීලා තින්නේ, බියෙන්. හැම අයිතියක් එක්කම එන හැඟීම් දෙක තුනෙන් එකක් තමයි බිය. මොනව හරි වෙයිද? ඒ දෙය වෙළඳ පොලේ තියෙනකල් අපට බයක් නැහැ. ඔයි කිසිම දෙයක් වෙළඳ පොලේ තියෙනකල් අපිට බයක් නැහැ. මොනවත් වෙයිද? ඒ මුළු කඩේම ගිනි ගත්තත්, ඒ මුළු සුපිරි වෙළඳ සැලම අළු වෙලා ගියත්, ඒ මුළු රිය පොළම, ඒ වාහන වෙළඳ පොළම සම්පූර්ණයෙන් කුඩුපට්ටම් වෙලා ගියත් අපිට මොකද්ද? අපිට දැනෙනවද? පුංචි දුකක් හරියනවද නැහැ? ඒ අනුකම්පාවක්, ඒ පමණයි. නමුත් ඒන් පුංචිම පුංචි පෑනක් වුණත් ගත්තහම, ඒ පුංචිම පුංචි පැන්සලක අයිතිකරු වුණහම, ඒ පැන්සලට වෙන හැමදේම අපිට වුණා වගේ තමයි. ඉන් පස්සේ යන්න ප්‍රශ්න වල පටන් ගන්නවා, බය එනවා. මොනවත් වෙන්න අවශ්‍ය නැහැ, බිය එන්න. වෙයිදෝ? ඒ සිතිවිල්ල අපව ත්‍රස්ත කරනවා. සැකයෙන් ඉන්නේ නැති වෙයිද? අඩු වෙයිද? හානි වෙයිද? කැඩෙයිද? බිඳෙයිද? පරණ වෙයිද? සැකය සහ බිය, සැකය සහ බිය පිරුණු හිස් ජීවිත, මේවයින් පිරී තිබෙන්නේ. එම නිසාම අසහනය, අසහනයෙන් උත්පිරිලා තණ්හාව පසුපස යන ජීවිත ඇත්තෙන්ම හිස් නමුත් අසහනයෙන් පිරීලා බියෙන් පිරී සැකයෙන් ඉතිරි යන ජීවිත. ඉතින් එතන කොහොමත් පොහොසතෙක් නෑ, ඉන්නේ දුප්පතෙක්. මේ ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාව ලෝකයට පහළ වුණු දවස ධනවතුන් බිහිකරන, දුක් විඳින ධනවතුන් බිහිකරන භෞතික ආර්ථික විද්‍යාවේ සිට පොහොසතුන් බිහිකරන ආධ්‍යාත්මික ආර්ථික විද්‍යාවට ලෝකය පරිණාමය වූ දවස තව මදි, තව ඕනේ. අනිත් අයට කලින් මම රැස් කරගන්නට ඕනේ කියනේ මසුරු සිතිවිල්ල නිසා අසහනේට පත්තුණු ලෝකය බෙදාගන්න පුළුවන්, බෙදාගන්නට ඕනේ. බෙදා ගැනීමෙන් තමා සන්තෘප්තිය දැනෙන්නේ කියන ඒ ලස්සන තැනට සංක්‍රමණය වූ දවස අද දවසේ අපේ මතකයට එන්නේ එබඳු අතිවිශිෂ්ට අතිශ්‍රේෂ්ඨ පණිවිඩයක්. මේ මහ පොළොවෙන් මතුණු අතීතයක් පිළිබඳව අහසින් පැමිණි පණිවිඩයක් ගැන නොවේ, උඩින් ආ පණිවිඩයක් නොවේ, මේ මහ පොළොවෙන් මතුණු පණිවිඩයක්. එයයි වෙනස. එම නිසා ලෝකෙ හැම දෙනාම තමන්ගේ ආගම සිහි කරනකොට උඩ බලද්දී අපි ආගම සිහි කරන්නේ බිම බලාගෙන. අපි කවුරුවත් උඩ බලන්නේ ආගම සිහි කරනකොට. අපි අත් දෙක උඩට දික් කරලා ආගම සිහි කරන්නේ උඩින් මොනවත් ඉල්ලලා. තියෙන දේවල් වලින් මොනවද අපිට දෙන්න පුළුවන්? ඒ සිටිවිල්ලයි එතන තියෙන්නේ. මොනවද කරන්න පුළුවන්? ලබා ගැනීම නොවේ පරිත්‍යාගය. රැස් කිරීම නොවේ බෙදා ගැනීම. රැස් කරන මනස අහංකාර සතුටක් අත්දකින්නවා වෙන්න පුළුවන්. නමුත් ඒ රැස් කරන මනස දන්නේ නෑ අත්හරින මනස අත්දකින්න සැනසිල්ල ගැන අහංක විසයක්වත් දන්නේ. මූලික වශයෙන් මනුෂ්‍යයාට මිනිසාට ඔබට සහ මට ප්‍රශ්න දෙකක් තිබෙනවා. එක ප්‍රශ්නයක් තමා මේ දිනදා ජීවිතයේ සාමාන්‍ය ජීවිතයේ හරිහම්බ කරන ඒ සමාජයත් සමග ගැටෙන පවුලත් සමග ජීවත්වන ඒ ජීවිතයේ ඒ දෛනික ජීවිතයේ ඇතිවන ගැටලු. බලාපොරොත්තු නොවුණු සිදුවීම්, අනපේක්ෂිත සිදුවීම්, බලාපොරොත්තු වන දේ නොලැබීම, ලැබුණත් අපේ හිතේ හැටියට නොලැබීම, ඕනේ දවසට නොලැබීම, අපේ කියන දේවල් අපේ පාලනයෙන් ගිලිහී යෑම. මේ මාතෘකා කිහිපේ යටතට තමා ඔය අපි එදිනෙදා ජීවිතයේ ප්‍රශ්න කියන හැම දෙයක්ම ගොනු වෙන්නේ. දූ දරුවන්ගේ ප්‍රශ්න, දෙමව්පියන්ගේ, විවාහ ජීවිතයේ, සමාජයේ, රැකියාවේ, රටේ, ගමේ, ශරීරයේ මේ ඕනෑම ප්‍රශ්නයක් කියන දෙයක් අරගෙන බලන්න අවසාන වශයෙන් එතන එක්කෝ බලාපොරොත්තුණු දෙයක් ලැබිලා නැහැ. නැතිනම් බලාපොරොත්තු නොවුණු දෙයක් තමා සිදු වී තිබෙන්නේ. අප හදන කාල සටහන්ට අනුව වහින්නේ, පායන්නේ, මුදල් ලැබෙන්නේ, හිතවත් වෙන්නේ, කිට්ටු වෙන්නේ, ඈත් වෙන්නේ. ඒ අපේ කාලසටහන. මේ කාලසටහනක් අපි හැම දෙනා ළඟම තියෙනවා. අපිම හදාගත්ත කාලසටහනක්. මොනවද වෙන්න ඕනේ? කොයි වෙලාවේද? කොතැනකදද? මේ කාලසටහනට අනුව කීයෙන් කීයද වෙන්නේ? මේ ප්‍රශ්නය තමා මානව සමාජයේ කවදත් උග්‍රව දැනුණු ප්‍රශ්නය, උග්‍රම ප්‍රශ්නය. දේවල් තමන්ගේ පාලනයෙන් ගිලිහී යනවා. මුලින් හිතනවා මට පුළුවන් පාලනය කරන්න, මක් නිසාද? මගේ දරුවා, මගේ අම්මා, මගේ ස්වාමියා, භාර්යාව, මගේ රස්සාව, මගේ කාර් එක, මගේ ගෙදර, මගේ වත්ත, මගේ ගම, මගේ ඉස්කෝලේ, මගේ රට, මගේ යාළුවා. ඒ නිසා ඒ මගේ කියන අයිතියත් එක්ක නිතැතින්ම එන හැඟීම තමා, එහෙමනම් මට පාලනය කරන්න පුළුවන්. මං කියන දේ අහන්න ඕනේ. මගේ සිතැඟි වලට අනුව කටයුතු කරන්නට ඕනේ. මගේ නිසා මේ ආධිපත්‍යයත් සමග, මේ අධිකාරිමය බලයත් එක්ක, එහෙම බලයක් තියෙනවද දන්නේ නැහැ, නමුත් එහෙම ආරූඪ කරගත් බලයත් එක්ක අප සම්බන්ධ වෙන්න යනකොට දේවල් එක්ක, පුද්ගලයන් එක්ක, එතනදී ප්‍රායෝගිකව සිදු වෙන්නේ ඒ පාලනයෙන් ගිලිහී යනවා. ඒක බලාගෙන ඉන්න වෙනවා. කරන්න දෙයක් නැහැ. බලාගෙන ඉන්න වෙනවා. ඉතින් ඒ බලාගෙන සිටීම සතුටුදායක නෑනේ. ඔය බලාගෙන ඉන්න වෙනවා. කරන්න දෙයක් නැති නිසා දඟලනවා, සටන් කරනවා, ලොකු අරගලයක යෙදෙනවා. මේ තමන්ගේ වසඟයෙන් පාලනයෙන් ගිලිහී යන දේවල් නැවත තමා යටතට නතු කරගන්නට. නමුත් කොපමණ අරගල කළත්, නීති දැම්මත්, දඬුවම් දුන්නත්, බය කරත්, තර්ජනය කරත්, යාඥා කරත්, වැඳ වැටුණත් ඒවක් තුට්ටුවකටවත් ගණන් ගන්නේ. ඉතින් එතනදී මේ අයිතිකරු ලොකු අසහනයකට පත් වෙනවා. ඒ අසහනය තමයි මිනිස් සමාජයේට ප්‍රබලවම දැනෙන ප්‍රශ්නේ කවදත්. අන් සියලු ප්‍රශ්න ද්විතීයිකයි. මේ නිසා මතුවෙන ප්‍රශ්න තියෙනවා. අනිත් ප්‍රශ්න ටික ඔක්කොම. මේ ප්‍රශ්නයට ওই මූලික ප්‍රශ්නයට මිනිසුන් කවදත් විසඳුම් හෙව්වා. යුද්ධවලින් විසඳුම් හෙව්වා. විප්ලවවලින් විසඳුම් හෙව්වා. අරගලවලින්, උද්ඝෝෂණවලින්, වර්ජනවලින්. සානුකම්පිත ඉල්ලීම් වලින් විවිධ ක්‍රම වලින් විසඳුම් හෙව්වා. පෞද්ගලිකවත් සංවිධානාත්මකවත්. නමුත් ස්ථිර විසඳුමක් නැහැ. යන්තම් එකක් විසඳුනා කියා ඒ පැත්ත හැරී මේ පැත්ත බලන විට අලුත් ප්‍රශ්න හතු පිපෙනවා වගේ මෙන්න මතුවෙලා. නොහිතූ තැන්වලින් නොහිතූ පුද්ගලයන් හරහා අනපේක්ෂිත මොහොතවල් වල ඊළඟට ආයේ එක් ප්‍රශ්නයක් අරගෙන නැවත විසඳන්න හදනවා. නැවතත් ඒ ප්‍රතිඵලයම තමයි. ඒ නිසා අවසාන වශයෙන් මිනිසුන් සිදුනා නිගමන දෙකකට එන්නට. එක නිගමනයක් තමයි මේවට විසඳුමක් නැහැ. මේ තමයි ජීවිතය. ප්‍රශ්න තමයි ජීවිතය. කරන්න දෙයක් නැහැ. ඔහේ දඟල දඟල ඉමු. එපමණයි. වෙන කරන්න දෙයක් නැහැ. ඉතින් මුළු ජීවිතේම අවසාන වශයෙන් දැඟලීමක් පමණයි. හැම දෙයක්ම දඟලනවා මේ ප්‍රශ්න විසඳන්න. විද්‍යාව දඟලනවා, දේශපාලනය දඟලනවා, මේ ඔක්කොම දඟලනවා. දන්නා කියන දවසක ඉඳලා දඟලනවා. හැබැයි විසඳිලා නැහැ. හරියට එකම එක ප්‍රශ්නයක්වත් නැවත ඇති නොවන විදියට හා හරි. දෙවන නිගමනයේ තමා මිනිසුන් එහෙම ලේසියෙන් මේවා අතාරින්න කැමති නෑ. ඒ නිසා දෙවන නිගමනයට ආවා. ඔව් ප්‍රශ්න ඔක්කොම විසඳන්න බැරි වෙයි. මේ ජීවිතේ හැබැයි විසඳුමක් තියෙන තැනක් ඇති කොහේ හරි මතු ජීවිතයක. ඒ අදහස කිසියම් අස්වැසිල්ලක් වුණා මේ දැවෙන ජීවිතවලට. මෙතන විසඳුමක් නෑ. විසඳුම තියෙන්නේ එතන. මෙතන විසඳුමක් තියෙනවා කීම තමයි භෞතික විද්‍යාව කරන්නේ. මෙතන තියෙනවා විසඳුමක්. මෙතන විසඳගන්න පුළුවන්. ඉතින් ඒ පරීක්ෂණ කරනවා, තදා බැලීම් කරනවා, වරදිනවා, හරියනවා, නැවත වරදිනවා. හැබැයි ඒ සීමාව ඇතුළේ ඉන්නේ මෙතන විසඳන්න පුළුවන්. මෙතන විසඳුමක් නැති තැන අන්න අතන විසඳුමක් තියෙනවා. එතන වෙන තැනක විසඳුමක් තියෙනවා කියන එක භෞතික විද්‍යාවේ ප්‍රකාශනයක් නොවේ. භෞතික විද්‍යාව පදවත් එහෙම කියන්නේ. ඒ අන්න ඒ ප්‍රකාශය තමයි ආගම් වලින් ආවේ. ආගමක් අවශ්‍ය වුණේ මූලික වශයෙන් ඒ සඳහා. හොඳින් ඉන්න නොවේ. හොඳින් ඉන්න ආගමක් ඕනේ නැහැ. ඉන්න ටික කාලේ හොඳින් කාටවත් කරදරයක් නොකර ඉන්න ආගමක් අවශ්‍ය නැහැ. ඒක සාමාන්‍ය බුද්ධියක්, සංවේදීතාවයක්, නීතිගරුක බවක්, සදාචාරයක් තිබ්බනම් ඇති. ඒ ටික භෞතික විද්‍යාවට පුළුවන් කරන්න. හොඳින් ඉන්න හැමෝම දැඩි ආගම් භක්තිකයන් නොවේනේ. අනිත් පැත්තෙන් දැඩි ආගම් භක්තිකයන් හැම දෙනාම හොඳින් ඉන්න අයත් නොවේනේ. ඒක මේ දෙක අතර සම්බන්ධයක් නැහැ ඇත්තටම. ආගම් සහ හොඳින් ජීවත් වීම අතර අපි හිතනවා මේ දෙක අතර අන්‍යෝන්‍ය සම්බන්ධයක් තියෙනවා. කෙනෙක් ආගමික නම් හොඳින් ඉන්නට ඕනේ, හොඳින් ඉන්න නම් ආගමක් අදහන්නට ඕනේ. නැහැ, මේ මූලික වශයෙන්ම වැරදි සංකල්පයක්. මේ ආගමක් ඕනේ වුණේ අද විසඳගන්නට බැරි ප්‍රශ්න හෙට දවස විසින් විසඳා දෙනු ලබයි කියන ඒ හීනය දකින්නට. මෙතන නැති විසඳුමක් එතන ඇති. මේ ජීවිතය තුළ අත්දකින්නට බැරි සන්තෝෂයක් ඊළඟ ජීවිතේ අත්දකින්න පුළුවන් වෙයි. මිය යන තුරුම විසඳාගත නොහැකිව තිබෙන මේ ප්‍රශ්න ටික මැරුණට පස්සේ විසඳගන්න පුළුවන් වෙයි. මිය ගිය පසු. දැන් භෞතික විද්‍යාව නවතිනවානේ මරණයෙන්. සාමාන්‍ය භෞතික විද්‍යාව. ඉන් එහාට කතාවක් නැහැ. ඒකට ඒ සීමාව ඇතුලේ තමයි භෞතික විද්‍යාව මේ අපට උදව් කරන්නේ. අපිට උදව් ගන්න පුළුවන් වෙන්නේ භෞතික විද්‍යාවේ. ඉතින් එහාට තමයි ආගම් කතා කරන්නේ. ඒ ආගම් පොරොන්දුවක් දෙනවා, විශ්වාසයක් ඇති කරනවා. මේ කිසිදු ප්‍රශ්නයක් නැති ඉඳුරාම සුඛිත වූ මුදිත වූ ස්වභාවයක් ජීවිතයක් ලබා දෙන්නම්. ඒට මෙන්න මේ පිළිවෙත් ටික සම්පූර්ණ කරන්න. දැන් මේ නිගමන දෙකට තමයි මිනිස්සුන්ට එන්න උනේ. අර මූලික ප්‍රශ්නයත් එක්ක. එක්කෝ මේ ජීවිතය ඇතුළේ යුද්ධ කරමින්, සටන් කරමින්, අරගල කරමින්, ගහගනිමින්, බැනගනිමින්, හිංසාවෙන් මේ තමන්ගේ ප්‍රශ්න ටික විසඳ ගන්නවද? එහෙම නැත්තම් මේ ජීවිතේ විසඳුමක් නැහැ. හැබැයි මේ ආගමට අනුව හිටියොත් මරණින් මතු මෙහෙම ප්‍රශ්න නැති තැනකට මාව මේ ආගම එක්කේයි. මොන ආගම හරි. ඒ විශ්වාසය. එතකොට මේ තීරණ දෙකෙන් එකකට එන්න වුණා. ඒ හැම මිනිස්සෙක්ම ඉන්නේ මේ තීරණ දෙකෙන් එකක. හිටියෙත් අද ඉන්නේ. මෙබඳු මේ දෙකේම විසඳුමක් නැහෙනි. එකක බලාපොරොත්තුවක්, එකක බලාපොරොත්තු කඩවීමක්. එතකොට මෙබඳු අතිරණයක සිටි මානව සමාජයට අද වගේ දවසක අත්දැකීමක් ලැබුණා. මේ සියලු ප්‍රශ්න මේ මොහොතේ විසඳගන්නට පුළුවන්. ඒ පොරොන්දුවක් නොවේ, වචනයක් නොවේ, විශ්වාසයකට එහා ගිය සජීවී අත්දැකීමක්, සජීවී ආදර්ශයක්. ඇත්තේ තෝරා ගැනීම දෙකයි. දුක්පතෙක් වෙන්නවද, පොහොසතෙක් වෙනවද? දුක්පතෙක් කියන්නේ දුක් විඳින කෙනෙක් විදියට ඉන්නවද, දුක් නොවිඳින කෙනෙක් වෙනවද, පොහොසතෙක් වෙනවද? පුළුවන් තරම් මේ අවට තියෙන සමාජයේ තියෙන ලෝකේ තියෙන දේවල් තමන් කියන සීමාව ඇතුළට ගෙනල්ලා ගොඩ ගහ ගන්නවද, එහෙම නැතිනම් තමන් කියන සීමාව ඇතුලේ ගොඩගහගත් දේවල් ආපහු ලෝකයට දෙනවද? අවශ්‍ය තැනකට සුදුසු වෙලාවේ දෙනවද? ඒතර මේ ජීවත් වීම දෙකයි තියෙන්නේ. තමන් හිස් කියලා හිතනකල් පුරව ගන්න තමා උත්සාහ කරන්නේ. දුක්පත් මනසේ ස්වභාවය මදි. මදි කියන මනසේ ස්වභාවය සූරා කෑම. මේ ලෝකේ හුරගෙන ගන්න පුද්ගලයන් විතරක් නෙමෙයි සූරා කන්නේ, මේ මුළු ලෝකෙම හුරලා ගන්නවා තමන් ළඟට. එහෙම ලෝකය සූරාගෙන ධනවත් වෙනවද? නැතිනම් තමන්ව දිය කර හරිමින් ලෝකය පෝෂණය කරනවද? අනිත් අයට උදව් කරනවද? මේ විසඳුම තර්කානුකූල නොවුනට හරි සරලයි, ප්‍රායෝගිකයි. යම් පමණකට බලාපොරොත්තු තිබෙනවද, යම් පමණකට ආශා තිබෙනවද, යම් පමණකට ආශාවෙන් මත් වෙලා දින්නේ එපමණටම එතන ඉන්නේ අසරණ කෙනෙක්, අනාථ කෙනෙක්. තණ්හාවට බෑ කිසි කෙනෙක්ව සනාත කරන්න, ශක්තිමත් කරන්න. තණ්හාව සෑම විටම දුර්වලයන්ව බිහි කරන්නේ. තණ්හාව බිහි කර තිබෙන්නේම දුර්වලයන්. කිසියම් මොහතක තණ්හාවට අප නතු වෙනවද, ඒ මොහොතේ අපි දුර්වලයි. දුර්වලයි කියන්නේ ඇදගෙන වැටෙන කෙනෙක් ඉන්නේ. කෙලින් හිටගන්න බෑ. අරදී නැත්තම් ජීවත් වෙලා වැඩක් නැහැ. මෙයා නැත්තම් ජීවත් වෙන්න බෑ. මෙතෙන්ට යන්න බැරි නම් ජීවිතේෙන් පළක් නැහැ. දැන් මෙහෙම සිටිවිලිනේ තණ්හාව අපිට දෙන්නේ. ඉතින් ඇදගෙන වැටෙනවා. එයා නැත්තම් මට ඉන්න බෑ. මේ දේ නැත්තම් ඉන්න බෑ. වැඩක් නැහැ ඉඳලා. මොකද්ද ජීවිතේ ඵලේ? දුර්වලයන් බිහි කරනවා තණ්හාව. තණ්හාව දන්නේ දුබලයන් ප්‍රසූත කරන්නට පමණයි. තේරීමක් තිබෙනවා ඔබට සහ මට. මේ තණ්හාවට වහල් වෙලා දුබලෙක් වෙනවද? දුර්වලෙක් වෙනවද? නැතිනම් තණ්හාව අඩු කරගෙන ශක්තිමත් කෙනෙක් වෙනවද? තමන්ගේ දෙපයින් හිටගන්න පුළුවන්. මේ ලෝකේ මුක්කුවලට හේතු නොවි. ස්වාධීනත්වයේ පිළිබඳවයි අද දවස කතා කළේ. ස්වාධීනත්වය තණ්හාව දන්නේ නැති දෙයක් මෙන්න. තණ්හාව කවදාවත් ස්වාධීනත්වයක්, නිවහල් බවක්, නිදහසක් ගැන දන්නේ කතා කරන්නේත් නැහැ. තණ්හාව හැම විටම කියන්නේ මේ දේ ඕනේ, අර දේ ඕනේ, ඒක නැත්තම් වැඩක් නැහැ. පරාදීන බව, වහල් බව. කිහිලි කරු නැතුව ඇවිදින්ට බෑ කියන පණිවිඩය තමයි තණ්හාව දෙන්නේ. කිහිලි කරු නැතුව බෑ නැකිටින්න, කිහිලි කරු නැතුව බෑ ඇවිදින්න. මේ ජීවිත ගමන යන්න බෑ කිහිලි කරු නැතිව. කිහිලි කරු විදිහට තණ්හාව පෙන්නනවා මේ ලෝකය. ලෝකේ ඉන්න මිනිස්සු, සත්තු, බලල්ලු, පූසෝ, කුරුල්ලෝ, කාර්, තනතුරු, ගෙවල්, දොරවල්, මේ මහ පොළව, මහ පොළවේ කෑලි, මේ ඔක්කොම පෙන්නනවා ලස්සනට. ජීවිතේ පමණ දේ අපෙන් ඉල්ලන්නේ. ජීවත් වෙන්න යම් කිසි ප්‍රමාණයක් අවශ්‍යයි. හැබැයි ජීවිතේ දන්නවා සීමාව. මේ තණ්හාව නොදන්න දෙයත් ඒම තමයි සීමාව. තණ්හාවට සීමාවක් නැහැ. ජීවිතේට සීමාවක් තිබෙනවා. ආමාශයට සීමාවක් තිබෙනවා. නමුත් කෑදරකමට සීමාවක් නැහැ. ශරීරයට සීමාවක් තියෙනවා. මේකට කොච්චර ඇඳුම් අඳින්න පුළුවන්ද? මුළු ඇඟම වැහෙන්න උනත් ඇඳොත් ඇඳුම් කීයක් ඇද්ද? ඒ ශරීරයට සීමාවක් තිබෙනවා. ජීවිතයට සීමාවක් තිබෙනවා. නමුත් තණ්හාවට සීමාවක් නැහැ. අසීමිත වුණාට අසරණයි. මේ තමයි පරස්පරය. යමක් අසීමිත වෙන්න වෙන්න හරිනම් ඒ ශක්තිමත් වෙන්නට ඕනේ, ප්‍රබල වෙන්නට ඕනේ. නමුත් සිදුවන්නේ ඒට පටහැනි දේ. අසීමිත වෙන්නට වෙන්නට අපේ ආශාවන් අපි අසරණ වෙනවා. අපි නෙමේ අසීමිත වෙන්නේ, තණ්හාව. එතකොට අපි සීමිත වෙනවා. තණ්හාව අසීමිත වන විට අපි පුංචි වෙනවා. පටු වෙනවා. දුබල වෙනවා. ඒ දුබල මනසට නිදා ගන්න බෑ. නිින්ද යන්නේ. තණ්හාව ආක්‍රමණය කළ මනස දුක් විඳිනවා. ඒ මනසට නිින්ද යන්නේ. ඒ මනසට බෑ විවේක ගන්න. විවේකේ හඳුනන්නේ නැහැ. තණ්හාව ඉඩ දෙන්නේ නැහැ විවේක ගන්න. මොහොම විවේක ගන්න ගියොත් කොහොමද මේ ඉලක්ක සම්පූර්ණ කරගන්නේ, සාර්ථක මිනිසෙක් වෙන්නේ? තණ්හාව මෙන්න පොළඹවන හැටි. දැන් තණ්හාව විසින් දක්කනු ලබන අහිංසක අහිංසක අසරණ රැලක් බවට මානව සමාජයේ පත් වෙලා කවදත් අද පමණක් නොවේ. මේ ඇත්ත තේරුම් ගනිමු. ජීවිතයට සීමා තිබෙනවා. ජීවිත අවශ්‍යතාවලට සීමා තිබෙනවා. ඒ සීමා හඳුනාගෙන ඒ සීමාව ඇතුලේ ජීවත් වෙමු. හරි සරලයි. ලොකු දුකක් නැහැ, පීඩනයක් නැහැ, ආතතියක් නැහැ. බය අඩුයි, සැක අඩුයි, අසහනය අඩුයි. මනුෂ්‍යයාට තිබුණු දෙවන ප්‍රශ්නය තමයි දැන් ওই භෞතික දේවල් ඒ සම්බන්ධතා නිසා ඇති වෙන ගැටලු. ඒක එක ප්‍රශ්නයක්. Tamanට ඕන විදිහට දේවල් ලැබෙන්නේ නැහැ, ලැබුණත් තියෙන්නේ නැහැ. නොපතන දේ ලැබෙනවා, නොසිතන දේ සිදු වෙනවා. අනිත් අය Taman කියන එක අහන්නේ, Tamanට අවශ්‍ය විදිහට අවශ්‍ය තැනදී අවශ්‍ය දේ ලැබෙන්නේ නැහැ. ඒතර මේ ප්‍රශ්න ටික එකක්. මේ තමයි සමස්ත ප්‍රශ්නෙම. මුළු ලෝකෙම එකතු වෙලා පොදුවේ කෑ ගහන්නෙත් මේ ප්‍රශ්නේ ගැන. වෙන්වෙන්ව හිතන්නෙත්, තැවෙන්නෙත් මේ ප්‍රශ්නේ අල්ලගෙන. ඒතර මේ එක ප්‍රශ්නයක්. මේ ප්‍රශ්නෙට භෞතික විද්‍යාව දෙන විසඳුමක් තියෙනවා, ආගම් දෙන විසඳුමක් තියෙනවා, ඒ වගේම අද දවසේ ලැබුණු විසඳුමකුත් තියෙනවා. ඒ විසඳුම අර දෙකටම වැඩිය වෙනස්. ඊළඟට දෙවන ප්‍රශ්නය මේට වඩා සියුම්. මේ ලෝකේ ලොකු ප්‍රශ්නයක් නෑ. ඉතින් Tamanට ලැබෙනව නොලැබෙනව ඒක එහෙම තමයි. හැබැයි මේ මම කියන්නේ කවුද කියන ප්‍රශ්නය තමන් කවුද දැන් මේ ප්‍රශ්නයත් සියුම්ම හිතේ මතුවෙනවා මං කවුද මම මොනවද කරන්නේ මම මොකටද ආවේ මේ ලෝකෙට මරුණට පස්සේ මොකද වෙන්නේ දැන් මේ වගේ තමන් පිළිබඳ කුතුහලය දැන් මොනවත් ගන්න නොවේ ඒ ප්‍රශ්න ටික වෙනම ප්‍රශ්නයක් හැබැයි ඒවා තිබුණත් නැතත් මේ ප්‍රශ්නයක් තියෙනවා ඉතින් මේ ප්‍රශ්නේ කෙනෙකුට ඇහෙන්නේ අර මූලික ප්‍රශ්නේ ටිකක් විසඳගත්තොත් එහෙම නැතු මූලික ප්‍රශ්නේ ඉරිලා ඉන්න කෙනාට මේ ආධ්‍යාත්මික හඬ ඇහෙන්නේ නැහැ තමන් කියන්නේ කවුද මොකද්ද ජීවිතේ කියන්නේ ඇයි අපි ජීවත් වෙන්නේ මොකටද මේ ලෝකෙට ආවේ මේ ලෝකෙන් යන්නේ කොහාටද දැන් මේ වගේ කාරණා පිළිබඳ කුතුහල කාටත් තිබෙනවා මේ ප්‍රශ්න අපි අහනවා පොත් කියවනවා කියවලා විසඳුම් හොයනවා මේව මොන උත්තර හම්බ වුණත් මේ ප්‍රශ්නේ විසඳිලා නැහැ. තමන් පිළිබඳ ප්‍රශ්නය. අනේ ප්‍රශ්නේට පරිපූර්ණ විසඳුමක් නැවත මතු නොවනසේ විසඳුමක් ලැබුණු දිනයක් මෙතනදී අවධානය යොමු කරන්නේ තොරතුරු වලට නොවේ තොරතුරු සහ දත්ත වලින් මේ මූලික ප්‍රශ්නේ විසඳෙන්නේ නැහැ. කාගෙන්ද අහන්න පුළුවන් අපට මේ ප්‍රශ්නය? මම කවුද? කාගෙන්ද අහන්න පුළුවන්? මම කවුද? මේ ප්‍රශ්නේ අපි ඇහුවේ නැතත් පුංචි කාලේ උත්තර ලැබිලා තියෙනවා. මේ ඇහුවේ නැහැ මම කවුද කියලා. නමුත් පුතා නැතිනම් දුව අපේ දුව අපේ පුතා මගේ දුව මගේ මල්ලි මගේ නංගි දැන් මේ උත්තරේ ලැබිලා තියෙනවනේ මේ ප්‍රශ්නේ අපි ඇහුවේ නැහැ පුංචි කාලේ අහන්න තරමට භාෂාව දන්නෙත් නැහැ නමුත් නොඇසුවත් මන්ත්‍රයක් වගේ 108 වාරයක් නොවේ දහස් වාරයක් නොවේ ලක්ෂ වාරයක් නෙමේ දසලක්ෂ වාරයක් ජීවම් කරන මන්ත්‍රයක් වගේ පුංචි කාලේ වැඩියෙන්ම ඇහිලා තියෙන්නේ මේ පාඩය පුතා මගේ පුතා මගේ දුව මගේ දැන් ප්‍රශ්නයක් මොකද්ද කියලා අපි දන්නේ නැහැ ප්‍රශ්නයක් දන්නේ නැති වුණාට දැන් මේ උත්තරය අපි පිළිගන්නවා ඕනෑම දෙයක් ඇත්තක් වෙනවා ඒ නැවත කීවහම මම තවත් කෙනෙක්ගේ මේ හැඟීමනේ මුලින්ම ඔළුවට කාවද්දන හැඟීම අපි තව කෙනෙක්ගේ මේ ආදරයෙන් කරන්නේ අනිවාර්යයෙන්ම ඊ වහාගිය ආදරයකින් පොවන හැඟීමක් පුතාගේ නෙවෙයි පුතා මගේ දුවගේ නෙවෙයි දුව මගේ අපේ දැන් මේ මෝහණය කිරීමක් දැන් මෝහණය කරන විටත් නැවත එකම දේ කියන්න එපා එකපාරක් කිව්වටම පළවෙනි වතාවේ මෝහණය වෙන්නේ නැහැ සැහැල්ලුයි ඉතින් එහෙම නැවත කියනකොට මුලින් සැහැල්ලුවක් නොදැනුණාට කියනකොට ඒ ඇත්තක් වෙනවා එහෙම තැනකයි අපි ඉන්නේ මානසිකව. මේ ඇත්තද බොරුද කියන එක හොයලා බලලා ඇත්තනම් පිළිගන්න, බොරුනම් පැත්තකින් තියන්න, එහෙම සුදුසු මනසකින් නෙමෙයි අපි ඉන්නේ. අපේ මනස එබඳු පරිණත නැහැ. මොහුකුරාගිය මනසක් නොවේ. ඕනෑම දෙයක් ඇත්ත හෝ බොරු වේවා නැවත 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 අසන්නට ලැබෙන විට එය අපට ඇත්තක් වෙනවා. ඒ ඇත්ත වචනයෙන් පමණක් නොවේ, අත්දැකීමෙනුත් ඇත්ත වෙනවා. ඉතින් මේ මෝහණයට අපි පුංචි කාලේ ඉඳලා නතු වෙලා යටත් වෙලා, අපි අපේ නෙවෙයි තවත් කෙනෙක්ගේ. පුංචි කාලේ අපි හිතුවා අපි අම්මගේ තාත්තගේ. ඉතියා වැඩෙනකොට නෑ අපි යාළුවන්ගේ, තව ඥාතීන්ගේ, ඊළඟට අපි අයිති ඉස්කෝලෙට, අපේ පාසලටයි අයිති. අපි අයිති මේ පන්තියට, ඒ පාසලෙත් මේ පන්තියටයි අයිති. දැන් මෙහෙම අපි අයිති කාටද? අපි කාගේද? මේ අනන්‍යතාවය පිළිබඳ ප්‍රශ්නය. මම කවුද? මම කාගේද? මේ අනන්‍යතාවයට ලැබුණු පිළිතුරු. මේ ප්‍රශ්නේ ඇහුවේ නැහැ අහන්න කලින්ම මේ ප්‍රශ්නේම වැරද්දුවා. මම කාගේද කියන එක නෙමෙයි ඇත්තම ප්‍රශ්නේ, මම කවුද කියන එක. නමුත් ඒ ප්‍රශ්නේ අහන්න නොදී, ඒ ප්‍රශ්නේ ඇහෙන්නට කලින් නොතිබුණු ප්‍රශ්නයක් කට උත්තර දුන්න මුළු ලෝකෙම, මුළු සමාජෙම අපිට, අපිත් දෙනවා ඒ උත්තරේ අපේ බාල පරපුරට. ඉතින් එයි මොනවද ලැබෙන්නේ? සුරක්ෂිතතාවයක් ලැබෙනවා, ආරක්ෂාවක් ලැබෙනවා. ඔබ තනි නෑ, අපි ඉන්නවා, අම්මා තාත්තා ඉන්නවා, යාළුවෝ ඉන්නවා, ඉලක්කලා ඉන්නවා, නෑදෑයෝ ඉන්නවා, ගුරුවරයෝ ඉන්නවා. මේ ඉන්නවා. එසත් තනි නෑ, බය වෙන්න එපා. කිසියම් සුරක්ෂිතතාවය පිළිබඳ හැඟීමක්, රක්ෂණයක් අපි දෙනවා මේ හැඟීමත් එක්ක. අපි බලා ගන්නවා. තව විදිහට කියන්නේ අපි බලා ගන්නවා. ඉතින් ඒක ඇත්ත, බලා ගන්නවා. බොරුවක් කියනව නෙවෙයි මේ. හදවතින්ම කියන දෙයක්. අවංකවම කියන හැඟීමක් වෙන්න පුළුවන්. බොරුවටත් කියන්න පුළුවන්. නමුත් සාමාන්‍යයෙන් අවංකවම කියනවා. ඒ කියන එක අනුව කිසියම් දුරකට අපව බලා ගන්නවා, ආරක්ෂා කරනවා, රැක ගන්නවා, උදව් කරනවා, අනතුරු වලින් බේරා ගන්නවා. ඉතින් එහෙම වෙන්න වෙන්න අර හැඟීම තහවුරු වෙනවා. මම මේ අයගේ, මගේ අයිතිකරු තමයි මේ අය. මම දීපලක්. මම දීපලක් මෙන්න අයිතිකරු මගේ. කවුරු හරි අයිතිකරු හෝ අයිතිකරුවන්. එතන මේ අය මාව බලා ගන්නවා. මේ අය නැතුව මට ඉන්න බෑ. ඉතින් ඒ අයත් කියනවා පුතා නැතුව මට ඉන්න බෑ, දුව නැතුව ඉන්න බෑ, ඔයා නැතුව ඉන්න බෑ, යාළුවෝ නැතුව ඉන්න බෑ. එතන මේ දෙපැත්තටම මේ හැඟීම දෙනවා. ඒකට පිටින් ආරක්ෂාවක් වගේ දැනුණට ඇත්තටම ඇති වෙන්නේ අනාරක්ෂිත හැඟීමක්. තනි වුණොත් මොකද වෙන්නේ? දැන් පුළුවන් ද කෙනෙක්ට තනි වෙන්නට නොදී උපතේ සිට මැරෙනතුරු පැය 24 පුරාම කාට හරි තනි රකින්න? කාව හරි තමයි බෑ. නමුත් අපි හිතමු භෞතික වශයෙන් ළඟින්ම හිටියා කියලා පැය 24ම උපතේසයට මරණයට එක්ම කවුරු හරි. එහෙම ඉන්න බෑ. නමුත් හිටියා කියන්න, කොහොම හරි හිටියා. නමුත් තනිකම නැති වෙනවද? අසරණ බව නැති වෙනවද? එයද සැබෑ උපකාරය තවත් කෙනෙකුට කරන්න පුළුවන්? එයින් තව තවත් එයා අසරණ වෙන්නේ නැද්ද? අනාථ වෙන්නේ නැද්ද? පරාධීන වෙන්නේ නැද්ද? වහල් වෙන්නේ නැද්ද? අවසාන වශයෙන් తాවකාලික සුරක්ෂිත බවක් සහ දිගු කාලීන අනාරක්ෂිත බවක් ඇති කරලා තියෙනවා. පොඩි කාලෙකට රැකවරණයක් පිළිබඳ හැඟීමක් ඒ අත්දැකීම නමුත් දිගු කාලීන වශයෙන් අනාරක්ෂිත බවක් දැන් ඒ පවුල කියන ඒ ලස්සන පරිසරයෙන් එළියට යන්න උනහම සමාජයට යන්න වෙනවනේ. ඉතින් යන්න අමාරුයි. ඒ යන කෙනාටත් අමාරුයි, යන්න දෙන කෙනාටත් අමාරුයි. ගියාට පස්සෙත් ඊළඟට හොයන්නේ දැන් මම කාගේද? මම ඉස්සර නම් අරයාගේ අම්මගේ තාත්තගේ අයියලාගේ අක්කලාගේ ඉස්කෝලේ දැන් මම කාගේද? අයිතිකරුවෙක් නැති අයිතිකරුවන් සොයමින් සිටින පිරිසක් බවට මිනිස්සු පත්වෙලා තමට අයිතිකාරයෙක් නෑ නමුත් හොයමින් යනවා කවුද මගේ අයිතිකරු මාව අයිතිකාටද ඒ නිසා රැවටෙනවා දැන් මෙතන රැවටෙන්න තියෙන ඉඩ බොහෝම වැඩි මොන දෙයකට රැවටෙනවටත් වැඩිය මෙන්න මගේ අයිතිකරු කියලා දෙයකට හෝ යමකට හෝ යමෙකුට රැවටෙන්නට තියෙන ඉඩ වැඩි. ඒ රැවටීම නිසා වෙන හානියත් වැඩි. මේ ප්‍රශ්නය අතීතයේ අද වගේ දවසක ලස්සන විසඳුම් කිහිපයක් දෙක තුනක් ලැබුණා. පළවෙනිම විසඳුම තමා මම අයිති මුළු සබා දහමටම. මේ එක්කෙනෙකුට දෙන්නෙකුට නොවේයි. ඒ එක්කෙනා දෙන්නා වුණත් අයිති අවසාන වශයෙන් සබා දහමට. පරම අයිතිකරුවෙක් නෑ මෙතන. කවුරු හරි පරම අයිතිකරුවෙක් එකම අයිතිකරුවෙක් නෑ. අපට අයිතිවාසිකම් කියන්න පුළුවන්. එයත් අයිති අවසාන වශයෙන් සබා දහමට. සා දහම කියනවා අප හැම දෙනාම සබා දහමේ නිර්මාණ සබා දහමටයි අපායිති සබා දහමේ යාන්ත්‍රණයට අපි යටත් මේ පළවෙනි මට්ටමේ විසඳුම නැතිනම් පිළිතුර මේ ප්‍රශ්නයට මේ බැලුවාම ඇත්තනේ මේ අපි ජීවත් වෙන්නේ හුස්ම නිසානේ මූලික වශයෙන් ඒතර හුස්ම දෙන්නේ කවුද අපිට හුස්ම දෙන්නේ හුස්ම නැතුව ජීවත් වෙන්න බෑ ඒක ඔප්පු කරන්න දෙයක් නෑ අපි හැමෝම දන්නවා හුස්ම නැතුව ජීවත් වෙන්න බෑ මොනවා නැතුව ජීවත් වුණත් දවස් දෙකක් හුස්ම නැතුව ඉන්න බෑ. ඒතර හුස්ම කවුද අපිට දෙන්නේ? සබාදහම. එනිසා සබාදහමටයි අපායිති. ඒතර මේ කෑම නැතුව ඉන්න පුළුවන්ද? සති දෙක තුනක් මාසයක් බෑනේ. මේ ආහාර කවුද අපිට දෙන්නේ? සබාදහම. බොන්න වතුර ටික හිටගෙන ඉන්න පුංචි ඉඩක් වාඩි වෙන්න ඉඩක් හාන්සි වෙන්න ඉඩක් මේ ඔක්කොම දෙන්නේ සබා දහම මොනවද සබා දහම අපිට නොදී තිබෙන්නේ මෙහෙන් බලන්න එක එක බලන්න බලනකොට තේරෙනවා සබා දහමයි අපව ජීවත් කරවන්නේ සහ පෝෂණය කරන්නේ ඒ සබා දහම අපව පෝෂණය කරනවා අපේ අම්මා තාත්තා හරහා වෙන කිසි කෙනෙක් හරහා පෝෂණය කරනවට වඩා අපට තනියම නැගිටින්න බැරි කාලෙක සබා දහම අපෝ පෝෂණය කළේ අපේ අම්මයි තාත්තයි හරහා. ඉන්පස්සේ අපට තනියම ඇවිදින්න, දඟලන්න, දුවන්න, තමන්ගේ වැඩ තනියම කරගන්න පුළුවන් වුණාම තමයි අනිත් අය කිට්ටු වෙන්නේ. අර කාලේ එහෙම වැඩි කවුරුවත් කිට්ටු වෙන්නේ නැහැ. අපේ සැබෑ හිමිකරු සබා දහමයි. සබා දහම අපට අයිති නෑ. අප නොවේ සබා දහමේ අයිතිකරු. මෙන්න පටලැවෙන තැනක්. මානෙ නිසා, අහංකාරකම නිසා, මමත්වේ නිසා හිතකට මේ සිතිවිල්ල පහළ වෙන්න පුළුවන්. මටයි මේවා අයිති. මේ ඔක්කොම මට අයිති දේවල්. හැබැයි ඇත්ත මොකද්ද? මමත් අයිති සබා දහමට. මේ මගේ කියලා හිතන් ඉන්න දේවලුත් අන්තිමට අපි අරන් තියෙන්නේ සබා දහමින්. මම සහ මගේ සියල්ල ඇත්තටම අයිති සබා දහමට. එම නිසා සබා දහමට ගරු කිරීම අපේ යුතුකමක්. මේ අවබෝධය එනකොට ඒතනත්තා සබා දහම කෙරෙහි හිතන්නේ ගෞරවාන්විත. සබා දහම කියන්නේ ඉරපැහීම, ඉරපෑයීම, මල් පිපීම, ඒ නෙවෙයි. මේ සමස්ත වටපිටාව, පරිසරය, ලෝකේ සහ විශ්වයේ මේ සියල්ල පිළිබඳ ඇති වෙන්නේ ගෞරවාන්විත හැඟීමක්. සබා දහමට පටහැනිව ජීවත් වෙන්න හිතෙන්නේ නැහැ. මේ ලෝකෙ වෙනුවෙන් යමක් කරන්න තියෙනවද? තියෙනවනම් ඒ දේ උපරිම මට්ටමින් කරනවා කියන ඒ හැඟීමෙන් එතෙන්දි. මොකද අපි අයිති ලෝකෙට. ලෝකේ අපිට අයිති නැහැ. නමුත් අපි අයිති ලෝකෙට. ලෝකේ තමයි අපෝ ජීවත් කරවන්නේ. අපිට කන්න දෙන්නේ, බොන්න දෙන්නේ, හුස්ම දෙන්නේ. එහෙමනම් ඒ ලෝකේට මොනවද අපෙන් වෙන්න ඕනේ? අන්න ඒ ගැන හැඟීමක් ඇති වෙනවා මේ පළවෙනි මට්ටමේ පිළිතුරේදී. පරපටිබද්ධා මේ ජීවිත. මේ ජීවිතය ලෝකේට යටත් වුණු ජීවිතයක්. සබා දහමහා බැඳුණු ජීවිතයක්. පරපටිබද්ධා මේ ජීවිත. මේ අවබෝධය තියෙන කෙනෙක් පවුලක ඉන්නවා නම් ඒ පවුලට ලොකු ආශිර්වාදයක්. රැකියාව කරන තැනක ඉන්නවා නම් ඒ ස්ථානයට ලොකු ආශිර්වාදයක්. මක් නිසාද? මේ තැනත්ත දන්නවා මේ දේවල් මගේ නෙවෙයි. හැබැයි මම අයිති මේ රස්සාවට. රස්සාව මගේ නොවේ. මේ ගොඩනැගිලි මගේ නොවේ. මේ ආයතනය මගේ නොවේ. නමුත් මම මේ ආයතනයට අයිති. දෙන්දි තමන්ගේ උපරිමයේ ඒ ආයතනයට ඉටු කරනවා. උපරිමයටත් එහා. අනේ එතනදී ඇති වෙන්නේ අර මුලින් කතා කළ හැඟීම, සන්තෘප්තිය පිළිබඳ හැඟීම, වෘත්තීය පිළිබඳ සන්තෘප්තියක් එනවා. ණයක් නැහැ කියන හැඟීම. මම ණය නැහැ. ඇත්තටම ණයයි. සබා දහමට ණයයි. ලෝකයට ණයයි. සූර්යාට ණයයි අපි. මේ මහ පොළොවට ණයයි. ගන්න හුස්මට ණයයි. ඒතර ඒ ණය කොහොමද ගෙවන්නේ? කොහොම සූර්යාට අපි ණය ගෙවලා ඉවර කරන්නේ? කොහොමද ගෙවන්නේ? ඉවර කරන එක තියා පටන් ගන්නෙ කොහොමද? අපිට ආලෝක වර්ෂ ගාණක් ඈතින් ඉන්නේ. කොහොමද ගෙවන්නේ? ගෙවන්න පුළුවන්. ඒ ගෙවන ක්‍රමේ තමා මේ ලෝකේට කුමක්ද තමන්ගෙන් වෙන්න ඕනේ. කළ හැකි දේ කුමක්ද වඩාත් යහපත් වූ ලෝකයක් වෙනුවෙන් තමන්ට දී හැකි දායකත්වය මොකද්ද? ඒට සමිති සංවිධාන ස්වේච්ඡා සංවිධාන අවශ්‍ය නැහැ. අවශ්‍ය වෙන්නේ කාරුණික හදවතක්. දෙවන පිළිතුර තමා දෙවන මට්ටමේ පිළිතුර. දැන් පළවෙනි මට්ටමේ පිළිතුර තමා මාව අයිති මේ ලෝකයට. ලෝකේ මට අයිති නෑ. නමුත් මා ලෝකයට මාව අයිති. පළවෙනි කෙනෙක් හිතුවොත් මේ ලෝකේ මට අයිති, මට අයිති මේ හැම දෙයක්ම කියලා එතන මහා මානයක් තියෙනවා. මානය නිසා විනාශ කිරීමක් කරන්නේ. විනාශයක් කරන්නේ අවසාන වශයෙන් මානේ කරලා තියෙනම විනාශයක්. අනිත් ඇයට ලොකු බලපෑමක් කරන්නේ. පීඩනයක් දෙන්නේ. අනිත් ඇයට තමන් ප්‍රශ්නයක් වෙනවා. ඒතර දහම කියන්නේ මොකද්ද? කාටවත් ප්‍රශ්නයක් වෙන්න එපා. ප්‍රශ්නයක් තියෙන කෙනෙකුට පිළිතුරක් වෙන්න. දරුවන්ට ප්‍රශ්න තියෙන්න පුළුවන්. තමන්ගේ දුවට පුතාට, තමන්ගේ ශිෂ්‍යයාට ශිෂ්‍යාවට. අම්මා කෙනෙක් පිළිතුරක් වෙන්න දරුවෙක්ගේ ප්‍රශ්නෙකට. තාත්තා කෙනෙක් පිළිතුරක් වෙන්න තමන්ගේ දුවගේ පුතාගේ ප්‍රශ්නෙට. ඒ දුවගේ පුතාගේ ජීවිතේට ප්‍රශ්නයක් වෙන්න එපා. දෙවිධයකට ජීවත් වෙන්න පුළුවන්. ලෝකේට ප්‍රශ්නයක් විදිහට ජීවත් වෙන්න පුළුවන්. නැතිනම් ප්‍රශ්න තියෙන ලෝකේට පුංචි හරි විසඳුමක් වෙන්න විදිහට ජීවත් වෙන්නත් පුළුවන්. මේ දෙවන ජීවත් වීම හරීම ලස්සනයි. හරිමාර්ථවත්. ඒතර දහම අපට ඇරයුම් කරනවා ඒ ජීවිතයට අවතීර්ණ වෙන්න කියා. තමන් ඉන්න තැනට පිළිතුරක් වෙන්න. ගෙදරට පිළිතුරක් වෙන්න. පාරට පිළිතුරක් වෙන්න. මහපාරට පිළිතුරක් වෙන්න. මහපාරට ප්‍රශ්නයක් වෙන්න එපා. පිළිතුරක් වෙන්න. දෙවන මට්ටමේ ඊළඟට ගැඹුරට යන විට කියනවා අපි කාටද අයිති? මේ ජීවිතයට බාහිර අයිතිකරුවන්නේ නැහැ. බාහිර අයිතිකරුවන්නේ නැහැ. ඔබට පමණයි ඔබව රැකගන්න පුළුවන්. මට පමණයි මාව රැකගන්න පුළුවන්. පිහිට වෙන්න පුළුවන්. මේ එකපාරට කියන්නේ. මේ කියන්නේ දෙවෙනියට. පළවෙනියට ඊට වඩා වෙනස් පිළිතුරක් දුන්නේ. ඊට වඩා සරල, බොහොම ලස්සන, කාටත් එකඟ වෙන්න පුළුවන්, ප්‍රායෝගික, ලෝකේ පැවැත්මට හිතකර, පෞලක පැවැත්මට උදව් වෙන, ආයතනයක ප්‍රගතියට දියුණුවට ඉවහල් වෙන පිළිතුරක් දුන්නේ මුලින්. එයින් කිසිම ගැටලුවක්, සමාජ ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. තියෙන ගැටලු විසඳෙනවා. හැබැයි ඊළඟට ඊට වැඩි ටිකක් ගැඹුරින් පිළිතුරක් දෙනවා. ඔබට බාහිර අයිතිකරුවන් නැහැ. ඔබට ඉන්නේ ඔබ විතරයි. මට ඉන්නේ මම පමණයි. දැන් මේ කාරණේ අහන්න කවුරුවත් කැමති නැහැ. මට මෙයත් ඉන්නවා, අරයත් ඉන්නවා, මෙච්චර ඉන්නවා, අච්චර ඉන්නවා කියලා ඒ ඉලක්කම් වැඩි වෙන තරමට තමා සාමාන්‍ය හිතක් සතුටු වෙන්නේ. සාමාන්‍ය හිතක් සතුටු වෙන්නෙම ඔය ඉලක්කම් වැඩි වෙන ගානට. ඉලක්කම් දෙකකින් කියන්න පුළුවන් නම් තුනකින් හතරකින් ඒ තරමට සතුටුයි කොපමණ අය ඉන්නවද. හැබැයි දහම එක බිඳුවටම ගේනවා. අඩු කරලා බිඳුවටම ගේනවා. ඇත්තටම නම් ඔබට කවුරුවත් නැහැ. හැබැයි ඉන්නවා නම් ඉන්නේ ඔබ පමණයි. මේක ඔලුවට ගැහුවා වගේ යම් කරකෝල අතෑරියා වගේ පිළිතුරක් ප්‍රකාශයක් බොහොම ටික දෙනයි මේ ඇත්ත අහන්න කැමති. ඒ අහන්න කැමති ටික දෙනාට මෙන්න මේ පිළිතුරක් දහම දෙනවා. ඇත්තටම නම් මට ඉන්නේ මම විතරයි. මේ වාඩි වෙලා ඉන්න විට දැනෙන අපහසුතා තියෙනවා. ඒව මමම තනියම විඳින්න ඕනේ. මේ ළඟ ඉන්න කෙනාට කියලා පොඩ්ඩක් ඔයා ගන්න මේ ධනීසේ වේදනාව විනාඩි 5කට. ඔයා පොඩ්ඩක් කාලා එන්න මට බඩගිනි. ඒ එහෙම බෑ. එහෙම අපි පොරොන්දු වෙනවා ඕන එකක් බෙදා ගන්නම් ජීවිතේම දුක සැප බෙදා ගන්නම් මැරෙන තුරු කියලා. ඒක අවංක ප්‍රකාශයක් රවට්ටන්න නෙමෙයි. නමුත් එහෙම වෙන්නේ නෑනේ. මොනවද බෙදා ගන්න පුළුවන්? මම ඉවසන්ට ඕනේ. මගේ දුකක් මම ඉවසන්ට ඕනේ. මගේ අපහසුතාවයක් මම ඉවසන්ට ඕනේ. මම ඉවසුවොත් තමයි මට ඉන්න පුළුවන්. මම හිත හදා ගන්න ඕනේ. අනිත්‍යයට පුළුවන් හිත හැදෙන්න දේවල් කියන්න. හිත කැඩෙන දේවල් කියන්නත් පුළුවන්. හැදෙන දේවල් කියන්නත් පුළුවන්. හැබැයි ඒව අහලා මමම මගේ හිත හදා ගන්නට ඕනේ. මොනව හදලා දුන්නත් අනිත් අය ඒ අයට බෑ හිතක් හදලා දෙන්න. කෑමක් හදලා දෙන්න පුළුවන්, ඇඳුමක් හදලා දෙන්න පුළුවන්, ගෙයක් හදලා දෙන්න පුළුවන්, කාර් එකක් හදලා දෙන්න පුළුවන්. ඔය හැම දෙයක්ම හදලා දෙන්න පුළුවන්. නමුත් ශරීරය උනත් හදලා දෙන්න පුළුවන්, දත් ටික හදලා දෙන්න පුළුවන්, මූණ හදලා දෙන්න පුළුවන්, කොණ්ඩේ හදලා දෙන්න පුළුවන්, නියපොතු ටික හදලා මේ හැම එකක්ම කෙට්ටු ශරීරයක් හදලා දෙන්න පුළුවන්, ඕන එකක් හදලා දෙන්න පුළුවන්. හැබැයි හදන්න බැරි එකම දේ හිත තමයි. වෙන කිසි කෙනෙකුට බෑ අපේ හිත හදන්න. මට ඉන්නේ මම පමණයි. එකපාරට මේ හැඟීම, මේ වචනය ඇහෙන විට, මේ සිතිවිල්ල එන විට නිකන් හුලම් බැස්ස වගේ එනවා හැඟීම. අයියෝ මේකද ඇත්ත? මම ඉවරයි. ඒ තමයි වෙන්නේ. හැබැයි මේ හැඟීම අපව අපේ දෙපයින් සිට ගන්නනවා. ඔබට නැකිටින්න පුළුවන් ඔබේම දෙපයින්, හිට ගන්න තමන්ගේම දෙපයින්. අන්නේ ශක්තිය, ඒ ධෛර්යය සහ ඒ වීරියය ඇති වෙන්නේ මට මා පමණයි කියන අවබෝධයෙන්. එතෙක් අපි අනුන්ගේ අත්වාරු හොයනවා, අනුන්ව කිහිලිකරු විදිහට පාවිච්චි කරනවා, සදාකාලික අබ්බකාතයන් සහ දුබලයන්සේ. එයා වැටෙනකොට අපිත් වැටෙනවා. කිහිලිකරුව කැඩෙනකොට අපිත් කඩාගෙන වැටෙනවා. අපිට කෙලින් හිටගන්න බෑනේ. කිහිලිකරුව වැටුනහම අනේ මට පුළුවන් ඔයා වැටෙන්නට බෑ. අපි කිහිලිකරුවට වාරු වෙලා නම් හිටියේ, ඒ කිහිලිකරුව වැටෙනකොට අපිත් වැටෙනවා. අපි හේත් වෙලා හිටිය බිත්තිය තල්ලු වෙනකොට අපිත් තල්ලු වෙනවා. හිතක් හදා ගන්න ඕන නම් කඩා නොවැටෙන හිතක්, ඇදගෙන වැටෙන්නේ නැති හිතක්, හඬන්නේ නැති හිතක්, හූල්ලන්නේ නැති හිතක් ගොඩනගා ගන්නට අවශ්‍ය නම් එහෙමනම් තමන්ට ඉන්නේ තමන් පමණයි කියන පදනමට එන්න. ඒ අත්තිවාරමට එන්න. ඒ අත්තිවාරම මතයි මේ ආධ්‍යාත්මික ගෘහය ගොඩනගන්නට පුළුවන්. භාවනාව පටන් ගන්න එතනින්. මම මගේ හිත හදාගන්න ඕනි කියන තැනින් තමයි භාවනාව පටන් ගන්නෙ. දැන් එතනට ආවෙ නැත්තම් මොකටද භාවනාව? කාටවත් අපේ හිත හදන්න බෑ. හදනවා නම් තමන්ට පමණයි. හැබැයි තමන්ට පුළුවන් තමන්ගේ හිත හදාගන්න. තමන්ට තමයි හඳන හිත නලවන්න පුළුවන්. අනුන්ගේ නැලවිලි ගීතවලට නැලවුණා ඇති, රැවටුණා ඇති. අපි හඬමින් අනිත් අයගේ නැලවිලි බලාපොරොත්තු වීමට අපි නැවතුම් තිතක් තියමු. එයින් අපේ හැඬිල්ල ඉවර වෙන්නේ නැහැනේ, අපි නොහඬන අය බවට පත් වෙන්නේ නැහැනේ. ඒ නිසා අද සිට පටන් ගමු අලුත් ජීවිතයක් නොහඬන කෙනෙකු බවට පත්වීමේ. කවුද නලවන්නේ කියන එක නෙමෙයි වැදගත් වෙන්නේ. ඒ ප්‍රශ්නේ ඇති. අපි දැන් අනිත් අය අපිව නැලෙව්වා නැලෙව්වා නැලෙව්වා, ඊළඟට කවුද මාව නලවන්නේ? නෑ, ඒක ඉවරයක් නෑ. අපි හඬන්නේ නැති කෙනෙක් බවට පත්වෙමු. ඒ ගමන පටන් ගන්නේ මට මම පමණයි කියන දොරටුවෙන්. ඒ දොරින් විතරයි මේ ගමනට අවතීර්ණය වෙන්න පුළුවන්. ඊළඟට අවසානම පිළිතුර තමයි අවසාන පිළිතුර, අවසානයේටම දෙන පිළිතුරක්, ප්‍රකාශයක්, මුල්ම පිළිතුර. මේ මුළු ලෝකයේම මට ඉන්නවා, මේ මුළු ලෝකයේම මාව බලා ගන්නවා කියන එක. සබාධම මා සබාධමේ නිර්මාණයක්. ඒතර මුළු සබාධමම මාව බලා ගන්නවා. ඒ තමයි පළවෙනි එක. ඒතර ඒක බොහොම සුරක්ෂිත හැඟීමක් නේ දෙන්නේ. ඉතින් එතනින් ටික ටික තමයි ළඟට ගෙනල්ලා. නෑ, ඔබට විතරයි ඔබව බලා ගන්න පුළුවන්. ඔබේ හිත බලා ගන්න පුළුවන් ඔබට පමණයි. ඒකත් ඇත්ත, පළවෙනි එකත් ඇත්ත. දෙවෙනි ඇත්තෙන් පළවෙනි ඇත්ත නැත්තක් වෙන්නේ නැහැ. පළවෙනි ඇත්ත කියන්නේ අපේ ශරීරයේ කායික අවශ්‍යතා, ජීවිත අවශ්‍යතා සියල්ල ඉටු කරන්නේ සබාධමයි. ඉතින් මූලික අවශ්‍යතා ටික ඒ ටිකනේ. ඊළඟට තමයි මනස පිළිබඳ ප්‍රශ්නේ. එතෙන්ට ආවහම දහම කියනවා. නෑ, ඒක නම් ඔයාට විතරයි පුළුවන්. එසා පටන් ගන්න, හිත හදාගන්න. අනේ, එතනදී කෙනෙක් සමත භාවනාව පටන් ගන්නවා. හිත හදාගන්න, හිත තැන්පත් කරගන්න, හිත ශක්තිමත් කරගන්න. එන්නේ ඒ හැඟීමෙන්, මට පුළුවන් මගේ හිත හදාගන්න, මට පුළුවන් මගේ හිත එකඟ කරගන්න, මට පුළුවන් කියන එකෙන්. මට බෑ කියලා හිතුනොත් ඒ භාවනාව කරන්න බෑනේ. සමත භාවනාවක් කරන්න බෑ පටන් ගත්තොත් මට බෑ කියලා. මට පුළුවන්, හිත දුවනවා. හැබැයි මට පුළුවන් එකඟ කරගන්න. මට විතරයි පුළුවන්. කියන මගේ හිත එකඟ කරන්න පුළුවන් මට විතරයි. ඊළඟට එහෙම ගිහිල්ලා එහෙම කිසියම් තැනකට ගෙනල්ලා, අර අතන හිටිය කෙනා දැන් මෙතෙන්ට ගෙනල්ලා, දැන් හිතත් හදාගෙන ටිකක් අඬන්නේ නැති මට්ටමට, පුංචි පුංචි දේවල් වලට කලබල වෙන්නේ නැති මට්ටමට කිසියම් සුරක්ෂිත ස්ථායි තැනකට ගෙනල්ලා එතන ඉන්නවා. දැන් වැටෙනවා, වැටුනාම ආයෙ නැගිටින්න පුළුවන් එයාටම. වැටෙනවා. ඉතින් වැටලා ටික දවසක් ඕනනම් තුකින් ඉඳී. නමුත් ආපහු යාම නැගිටිනවා. කවුරුත් නලවන්න ඕනේ නැහැ දැන්. ඒ තමයි සමත භාවනාවේ ප්‍රතිඵලය. සමතේන් නොවැටෙන කෙනෙක් මිහි කරන්නේ නැහැ. නමුත් වැටෙනවා. වැටුනහම ආයෙත් සමත භාවනාවේ භාවිත මනස විසින් යාව නැගිට ඕන. හැබැයි මේක ඉවරයක් නැහනේ. වැටෙනවා, ආයෙ නැගිටිනවා, ආයෙ වැටෙනවා, ආයෙ නැගිටිනවා. තමන්ට නැගිටින්න පුළුවන් දැන්. කවුරුත් මුළු ලෝකෙම බැන්නත් තමන්ට නැගිටලා ඉන්න පුළුවන්. ඒ හැකියාව තියෙන හැබැයි වැටෙන එක නවතින්නේ නැහැ. එතනදී තමා අන්තිමෑනේ දහම ගහන්නේ. මොකද්ද? තමන්ට තමනුත් නැහැ. ත්‍රිමෙ මම කවුද කියන, මම කාගේද, මම කවුද කියන ප්‍රශ්නේ දහම එතෙන්ට එනකල් ගේනවා. හැබැයි ගේන්නේ බොහොම ලස්සනට, අනුපිළිවෙලට. ඒතර අන්තිම අවසාන ඇනේ තමයි ඔයාට ඔයත් නැහැ. එතකොට ඉතින් අනිත් අය ඉන්නවද නැද්ද කියන ප්‍රශ්නේ කොහොමත් වළංගු නැහැ. මෙතන තියෙන්නේ ක්‍රියාදාමයක්. ක්‍රියාදාමයක් විවිධ සාධක නිසා, විවිධ සාධක විවිධ අනුපාතවලට එකතු වුණාම ඇති වෙන ඵල ටිකක්. එතකොට ඒ අනුපාත වෙනස් වෙනකොට ඵලයේ වෙනස් වෙනවා, සාධක වෙනස් වෙනකොටත් ඵලයේ වෙනස් වෙනවා. එතකොට විවිධ වූ සාධක රාශියක එකතුවක ඵලයට දෙන නම තමයි මම කියන එක. මම කියලා කියන්නේ මම නොවන සාධක රාශියක කිසියම් සම්මත මිම්මකට එකට එකතු වුණාම දෙන නමක් පමණයි මම. ඒක සාධකයක්වත් මමත් නෙවෙයි, මගෙත් නෙවෙයි. හුස්ම කියන්නේ මම නෙවෙයි, හුස්ම මගෙත් නෙවෙයි. හැබැයි මම නොවන සහ මගේ නොවන හුස්ම නැති වුණොත් මම නෑ. මට ඉන්න බෑ. එක පැත්තකින් අර දෛනික ජීවිතයේ ආශාවත් එක්ක පටලැවිලා හදාගත්ත ප්‍රශ්න ටික දහම විසඳනවා ලස්සනට ආශාව අඩු කරන්න පුළුවන් තරම් බෙදා ගන්න දෙන්න. ඒ තමා පොහසතෙක් වෙන්න පුළුවන් ක්‍රමය. ඉපෙීමෙන්ම නොවේයි, දීමෙන් සහ බෙදා ගැනීමෙන්, තණ්හාව අඩු කර ගැනීමෙන්. ඊළඟට මේ ආධ්‍යාත්මික ප්‍රශ්නයට වෙනම ක්‍රමයක් කියන හැබැයි මේ දෙක එකිනෙකට සම්බන්ධයි. මම කවුද, මම කාගේද, මම ලෝකේ, මම විශ්වේ, මම මුළු මහත් සබාධමෙම. මේ සබාධම තමයි මාව ජීවත් කරවන්නේ. ඒ නිසා මගේ යුතුකමක් මේ සබාධම වෙනුවෙන් කළ හැකි උපරිමයේ කිරීම. හැබැයි හිත හදා ගැනීමට එනකොට ඒකට නම් මේ සබා දහමට කරන්න දෙයක් නැහැ. ඒක මට බාර දීලා තියෙන්නේ මම්ම මගේ හිත හදා ගන්න ඕනේ. අන්න ඒ සඳහා භාවනාව පටන් ගන්නවා. ඉතින් භාවනාවෙන් හිත හදා ගන්න පුළුවන්. ඒ බව Tamanට පේනවා. මටම මගේ හිත හදා ගන්න පුළුවන්. හිත කැඩෙනවා, ආයෙ හදා ගන්නවා. ආයෙ කැඩෙනවා, ආයෙ හදා ගන්නවා. ඊළඟට අවසාන වශයෙන් කියනවා මම මගෙත් නෙවෙයි. ඉතර මෙතන අයිතිකාරයෙක් නැහැ. අයිතිකාරයෙක් නැති ක්‍රියාදාමයක් වෙන්නේ දිගටම. නොනවතින ක්‍රියාදාමයක් කරන කෙනෙක් නැහැ. කරවන කෙනෙකුත් නැහැ. ඒ ක්‍රියාදාමයේ පියවරින් පියවරට දැක්කහම ඇති වෙන්නේ මහා නිදහසක්. මහා නිදහසක් දැනෙන්නේ. ඒ පුංචි පුරුක් දෙකක් අතර අපි හැමෙලේම හිර වෙලා හිටියේ. මේ ධම්මැලේ පුරුක් දෙකක් අතර අපි හිර වෙනවා. හැම පුරුක් දෙකක් අතරම මම හිර වෙලා ඉන්නේ. මේ අවබෝධයත් එක්ක අපි එතනින් එනවා එළියට. මේ ධම්මැල තියෙනවා, හැබැයි මම නෑ. පහිර වුණු මමෙක් නෑ. මහා නිදහසක්. විශ්වයට වඩා ඉහවහා ගිය නිදහසක්. අහසට වඩා අනන්ත වූ නිදහසක්. මුළු මහත් අවකාශයටම වඩා, අහසටම වඩා වැඩි නිදහසක් පිළිබඳ සජීවී අත්දැකීමක් මිනිස් ඉතිහාසයට දායාද කළ දවසකුයි අපි මේ සමරන්නේ. ඒ දවස සැමරිය හැකි වඩාත්ම අර්ථවත් විදිහටයි මේ සමරන්නේ. ඒ ගැන සතුටු වෙමු. සතුටු වෙමින් අපි අපිත් එක්ක ඉමු. අපි අපිට උදව් කරමු. අපෙන් වෙන්න තියෙන දේ ලෝකෙට දෙමු. මේ කිසි තැනක අයිතිකාරයෙක් නැති බව අත්දැකීම් තුලින්ම තේරුම් ගනිමු. ඒ වෙනුවෙන් මේ දවස අපි අඩුම ගානේ මේ දවස කැප කරමු. තෙරුවන් සරණයි.